තවත් මේ ප්‍රශ්නේ විෂ්ණු සහ උපුල්වන් යනුවෙන් හැඳින්වෙන එන්නේ එකම දෙවි කෙනෙක්ද කියලායි මේ අහටි. මේක විශාල ප්‍රශ්නයක් තියෙන එක. මේ විෂ්ණු කියන නමත් එක්කලා ඔය දේව ඇදහිල්ලත් එක්ක සම්බන්ධ වෙන කාලවල තිබිච්ච දෙවිවරුන්ගේ සම්බන්ධය ආවා. ඒ වගේම බුදුදහම තුලත් බුදුදහමට ලෙන් ගතුව කටයුතු කරපු බුදුදහමට චිත්ත ප්‍රසාදයෙන් සම්බන්ධ වෙච්ච දෙවිවරුන්ගේ නම් සම්බන්ධ වුණා. පව් කාලයක් එනකොට ඔය දෙවියන්ගේ නමයි අර ඉතෙක් කාල අදහපු දේව ඇදහිල්ල දෙවියන්ගේ නමයි දෙක එකක් වෙලා බැඳුණා. දැන් උප්පල වන්න කියලා කියනවා. නිල් මානිල් වල වර්ණේ උපුල් කියන්නේ නිල් මානිල් වලට. නිල් මානිල් පෙත්තේ තියෙන වර්ණයක් නිල් පාටයි. නිල් පාටේ බඳු පෙත්තේ වර්ණ ඇති පැහැපත් නිල වර්ණයක් ඇති යම්කිසි දෙවියෙක් ඇද්ද ඒ දෙවියන්ට නමක් තියෙනවා උප්පල වන්න කියලා. උපුල් වන් දෙවියෝ. ඒ විෂ්ණු කියා තව නමක් තියෙනවා. ඒ නමින් යම්කිසි කාලයක ඒ අය අදහෙව්වා දෙවියන් අදහන පිරිස. එයත් නිල් පාටයි. දැන් නිල් පාට දෙන්නම එකතු කළා. අද නිල් පාට දෙන්න එකණික් වෙලා තියෙනවා. විෂ්ණු එක නමක් තියෙනවා. එතකොට උපුල්වන් තව නමක් තියෙනවා. වෙන්හූ තව නමක් තියෙනවා. දැන් මේ ඔක්කොම නිල් පාට දෙවිවරු. වෙන්හූ කියන්නේ උපුල්වන් කියන්නේ විෂ්ණු කියන්නේ ඔය එකම නාරායන කියන්නේ ඔය දේව පිරිස්වල නිල් පාට දෙවිවරු කොටසක්. නිල වර්ණයි. මේ නීලවර්ණ දෙවිවරු නිසා කවදා හොයාගන්න බැහැ කවුද මේකේ නියම නීලවර්ණ උපුල්වන් දෙවියෝ කවුද විෂ්ණු දෙවියෝ කවුද. එයා දිවසින් බලන ප්‍රශ්නයක් එනවා උතර හොයාගන්න. ඉතින් බුදුදහමට දේවාගමේ සංකල්පයේ දේව සංකල්පයේ ආවට පස්සේ දේව සංකල්පයේ තනිකර ලෞකිකත්වයේ මුල් කරගෙන ගොඩ නැගීච්ච එක. කාමයේ මුල් කරගෙන ගොඩ නැගුණා. ඉතින් විෂ්ණු කාමයට අධිපති කියලා ඒ අය කියනවා. කවුද දේව සංකල්පේ? දේව සංකල්පය කියන්නේ ආර්ය බෞද්ධ නෙවන දෙවියන් අදහපු සිවාගම අදහපු ආදිවාසීන කොටසක් ඉන්නවා. අබුද්ධෝත්පාද කාලේ තී ආගම තිබුණා. අන්න ඒගොල්ලෝ අදහනවා කාම අධිපති දෙවිවරු. කාමීට අධිපති. ඉන් කාමීට අධිපති නිසා විෂ්ණු කාමීට අධිපති කියලා ඇදහුවා. ඒක සම්බන්ධයි. ඉතින් බුදුරජාණන් වහන්සේලාට ඇදිලා ඉතින් කාමීට නිගරු කරන්න එපා. ස්වාමීනි සක්විති රජකම් කරන්න එපා. ලෝකෙට සැප සම්පත් දෙන්න කවුද ඇවිදින් කිය කීටි. කාමිය වර්ණා කරලා පින් වර්ණා කරලා පින් කරන්න මාත් උදව් කරන්න. පින් කොච්චර හොඳ මිනිසුන් සැප සම්පත් ලැබෙනවනේ. සැප සම්පත් ඇතුව කාම භෝගිව ඉඳ තියනවා කොච්චර මේ නිදහස තියෙද්දිද ඒක අත්හැරලා දාලා මේ දුක් විඳින්නේ. ඉතින් ජීවත් වෙන්න තියෙන තව 1%යි මරණයට 99%යි මහා කරුණාවෙන් ඇදිලටන් මාර දිව්‍ය පුත්‍රයා තෝ කිව්වා. දැන් මොකද මේ කරු මල දිව්‍ය පුත්‍රයා අපි දන්නවද කවුද කියන්නේ? රාම රාවණ දැන් නම් දෙකක් තියෙනවා. රා කියන වචනේ පෙන්වන්නේ පංචකාම සම්පත්තියේ සැරිසැරීමේ රා කියන සුවේට ඒ කාම සුවේට බැඳිලා නැහැට සුවේයින් සැරිසැර නිසා සුරා වුණා. සුර ඇසුරු කරන කට්ටිය සුරය වුණා. සුරා විදිස හරි මිහිරියාවක් පංචකාමයේ විදිනවා. මිහිරියාව පිට වාසය කරන දා මිහිරියාවේ මෙර වාසය කරන විදිසක් වුණා. මහවිර වාසය කරනවා. මෙර වාසය කරන සුර විදිසක් ඉන්නවා ලෝකෙට හරි ආසාවෙන් බැඳිලා. පංචකාමීට බැඳිලා. එතකොට ඕක තමයි එක ස්වභාවය. කා කියන්නා වූ දේ ඔය පංචකාම ආස්වාදයේ ආදීනෝ දැකලා වනසා දමන කට්ටියක් හිටියා. රා වනසන කට්ටිය රාවණා වුණා. රා අමකිව කට්ටිය රාම වුණා. රා තමයි පංචකාමී තමයි අමෘතේ. හරි හොඳයි කියලා අමෘතේ හා සමානව ගත්ත කට්ටිය රා අමේලා රාම වුණා. ඒගොල්ලෝ දේව කොට්ටාසියක් කියලා දිව්‍ය සම්පත් වශයෙන් පංචකාමී අම වශයෙන් වින්දා. අන්නේ කට්ටිය තමයි රාම. එයාත් නිල් පාටයි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාත් නිල් පාටයි. කාමයට අධිපති. කාමිය වර්ණා කරනවා. රාහිවත් පංචකාමයේ අම විදිහට ගන්නවා. රාම වෙනවා. ඉතින් පව් කාලයක් යන හොයාගන්න බැරුව ගියා කවුද රාම? කවුද රාවණ? කතා කිතුණා රාම රාවණා යුද්ධයකදී ඇති වුණ දෙයක් ගැන.
ඉතින් සා කියන්නා වූ කාමිය අන්ධකාරයට මුල් කළා, උපමා කළා. රාත්‍රියට උපමා කළා. රාත්‍රිය වනසන්නා උපමාවට ශ්‍රාවණා කීවා. කාමය නැමැති අන්ධකාර රාත්‍රිය අවිද්‍යා අන්ධකාරයේ වනසා දමන ලක්ෂණිනු ශ්‍රාවණා කියනවා. රාත්‍රිය වනසා දමන්නා වූ ගති ලක්ෂණ ඇති උපමාවටත් කියනවා රාත්‍රිය වනසන්නා වූ වංශේ සූර්ය වංශේ ශ්‍රාවණා වංශේ. සූර්ය වංශාභිජාත බුදු යන් වහන්සේ සූර්ය වංශාභිජාත වුණා, රාවණා වංශය. දැන් මට වැනුම් ගහන්න එනවා මේවා කියන්න ගිහිල්ලා. එකයි සිද්ධ වෙන්නේ. ඕන් අලුත් බණක් හදලා අමුතු එකක් ආයිත් පරලවන්න හදනවා. යන්තම් මේ කනක් ඇහෙලා ඉන්න බැරුව කියලා කියලා කෑ ගහලා යන්තම් බෝධින් වහන්සේ ලංකාවේ නෙමෙයි කියලා ඔප්පු කරගන්න හදන වෙලාවයි. තව එකක් දැම්මා කියලා කවස්සයක් එනවා මට. මම එකක්වත් ඒ පැත්තක් අල්ලලා කියලා නෙවෙයි, පොඩ්ඩක් හිතලා බලන්න එකක් කියනවා මිසක් මම එකක් කියන්නේ නැහැ. ඉතින් මේ විෂ්ණු කියන තත්වයත් එක්කලා රාම රාවණා කියන තත්වයත් එක්කලා සම්බන්ධ වෙලා අපිට වෙන්හු ඒ උත්පල වන්න ආදි වශයෙන් දෙවි කෙනෙක් හිටියා. දෙවිවරු ඉන්නවා පිරිසක්ම. ඒක කොට්ටාස 33 කෝටියක් දිව්‍ය කුල ඉන්නවා. අන්නේ දිව්‍ය කුල වලින් බෞද්ධ දේව කුල ඉන්නවා. බුදු ගුණේ කැමති අය. අන්නේ අය තමයි උත්පල වන්න කියන දෙවිවරු. උත්පල වන්න කියලා කියන්නේ මේ බෞද්ධ දේවතාවේ. විෂ්ණු කියලා කියනවා තවත් අර්ගෙන් පටලවා ගත්තා. දැන් ඉතින් මොකද කරන්නේ? උත්පල වන්න එනකොට ඉස්සෙල්ලා අපේ කෙනාට විෂ්ණු පන්සලට අතාව. ඇදිලා හිටා අදහනවා. බුදුහාමුදුරන්ට කියලා පිළිසන්න ඉල්ලගෙන ගිහිල්ලා මාරදිව්‍ය පුත්‍රයා අදහට යනවා. ඉතින් මොනවා කරන්නද කලින් කලයේ තියෙන වෙනසේ හැටි. ඉතින් මාරයා ජය ගන්නවා බුදුන් දෙවෙනි කියලා යනකොට. හැබැයි ඉතින් කාම විහිද ලබා දෙයි. හරි කැමති. මගේ පාක්ෂිකයෝ කාමුක්කයි. මගේ පාක්ෂිකයෝ කාමීට ප්‍රිය කරනවා. ඒසාව කාමීට ප්‍රිය කරන අයට මට පුළුවන් පුණ්‍ය විදිය යමක් ඇද්ද මම මේයට ලබා දෙනවා කියලා ඒ විසඳිය ලබා දෙයි. ඔච්චරයි තියෙන්නේ. විෂ්ණු මායා කියලා එකක් තියෙනවා. යෝගීන්ටත් විරුද්ධයි ඒ. යෝගීන් යෝගී භාවනා කරනකොට කාමී ඉක්මවා යනවාට විරුද්ධ නිසා ඔය විෂ්ණු මායාවක් කියනවා. විවිධ ක්‍රම සක්‍රත් එහෙම කරලා තියෙනවා. ඒ දකින්න සක්‍ර කොලස් දෙකක් ඉන්නවා ඔය හැම එකම. ඔය දේව පැත්තට මාර පැත්තට සම්බන්ධයි ඉන්නවා. ඒගොල්ලෝ කාමයන්ගේ මුසපත් කරලා හිටන් යෝගීන් පවා අතරමං කරනවා. එහෙම දේවල් තියෙනවා. ධර්මයේ තෝක සඳහන් කරලා තියෙනවා. ඒ වගේ සිද්ධ වෙන ආකාර. ඉතින් ඒ නිසා මේ කාමීන් මුසපත් කරන පැත්තට යම් කිසි පිරිසක් නැමිලා ඒ පැත්තට කටයුතු කරන අයට ජයග්‍රහණ ලබා දෙන්න බලනවා. ඒගොල්ල පුණ්‍ය ඍද්ධියක් තියෙනවා. පුණ්‍ය ඍද්ධියෙන් කාම සම්පත් අනුට දීලා කාමයන්ගේ පෝෂණය පින් දහම් කරලා ඒ තුලින් ගිහිලා ඉඳන් ඉපදිලා ඉන්නවා. ඔය මේ පරිණිමිත වසවර්තිකෙන් දිව්‍ය ලෝකේ මහ දිව්‍ය රාජ වේලා මහ පුණ්‍යවන්තයි. එය හරි ලස්සනයි. හැබැයි නිල් වර්ණයි. ඒ නිල් වර්ණ නිසා නිල වර්ණ ලස්සන දේවතා කොට්ටාසියා. ඉතින් ඒගොල්ලෝ හරි කාමුකයි. කාමයට වැදිලා ඉන්න පිළි. කාමයට ලෝක සත්‍යය පොළඹවනවා. ඉතින් එතකොට යෝගියෙක් භාවනා කරනකොට එහෙම යෝගීට විරුද්ධයි. විරුද්ධදලා කොහොම හරි කාමයට පොළඹවලා හලා කපල් කරනවා. අර යෝගී වැඩ පිළිවෙල. එයා කැමති නෑ බබලෝ යනවට. පින් දහම් කරලා දෙව්ලොවට එන්නකො. මල් ළඟට එන්නකො. ඒක තමයි එයාගේ බලාපොරොත්තු. එතෙන්ට එන්න බැරි ඉඳ යනවා නම් ඉන් එහාට ඔච්චර දුර යන්න එපා. පින් දහම් කරගෙන ඉන්න මෙහාට එන්න ගියා නම් ගෙනල්ලා මොනවා හරි ක්‍රමයක් ඉදලා හිටනම් උපක්‍රමයක් ඉදලා. ඔකට කියනවා විෂ්ණු මායා කියලා. විෂ්ණු මායා දුන්නාම අර යෝගීන් අතරමං එනවා. එයා යෝගීන් මොකද කරන්නේ? එක එකනා උපක්‍රම වල හිටන් වටේට ගිනි මැලයක් ගහනවා විෂ්ණු මායාවට ඉඳ බැරි වෙන්න ගියා. ගිනි මැලයක් ගහලා ඕක මැදෙලා යෝගී භාවනා කරනවා. යෝගීන්ගේ ක්‍රම. එනි විෂ්ණු මායාවකින් ඒගොල්ලෝ ගණ්ඩ ඒකට කොටු කරගත්ත හැටි. විවිධ ක්‍රම වලින් පෙන්නලා තියෙනවා කතාව, ඔලි දේව කතාව. එක්තරා යෝගියෙක් විෂ්ණු මායාවෙන් බේරෙන්න ගිනි ගොඩක් ගහගෙන භාවනා නියෝගියෝ ඉන්නකොට එක්තරා කෙනෙක් ඔතෙන්ට ඇවිදිලා අහනවා මොකටද මේ ගිනි ගොඩක් ගහගෙන ඉන්නේ? විෂ්ණු මායාව වලින් බේරෙන්න කිව්වා. විෂ්ණු මායාව දැකලා තියෙනවද කියලා ඇහුවා. මම ඒක දැකලා නැහැ. මම පෙන්වන්නද කිව්වා. ඒවත් දැනගන්න එක හොඳයිනේ. එන්න එන්න ඉන්නකො මාත් එක යන්න. අනගහගෙන ගියා. අනගහගෙන ගිහිලා මොකද කරන්නේ? ඈත ප්‍රදේශයක බොහොම ඈත පාරක් දිගේ යන පොඩි පාරක් දිගේ. ඔහොම යනකොට හරි වතුර තිබහක් ආවා අර යෝගියාට. ඉතින් විෂ්ණු මායා පෙන්වන්න ගියට පස්සේ කියනවා හරි වතුර තිබහයි. ඉතින් අඩි පාරක් දිගේ ගියාම හොඳ පුංචි පැලක් තියෙනවා පේනවා. එහෙනම් මම වතුර ටිකක් අර තියෙන ගියක් ගිහින් වතුර ටිකක් බීලා එන්න. අර විෂ්ණු ආයා පෙන්නල ගියේ කියලා උපදේශයක් දුන්නා. මේ මේක ඉතර දේව කතාවක් වේ මම ඔය කියන්නේ. බුදුහාමීම ත්‍රිපිටකයේ තියෙන කතාවක් නෙමෙයි. ඊට පස්සේ මොකද කරන්නේ? අර වතුර ටික බොන්න ගියාර ගෙදෙට්ට. යනකොට වාසීකృత භාවයේ පත් වෙන තලන් දෙවගලක් වෙන්නේ ලස්සන කාන්තාවක් ඉන්නවා. ඒ බොහෝම සන්තෝෂී ප්‍රියමනාපයෙන් වතුර වීදුරක් ගෙනත් දීලා හිනා වෙනකොට ප්‍රියමනාපය වැඩි නිසා මේ කොහොම හරි ඔක්කොම පැත්තක දාලා විෂ්ණු වායාවනිය පැත්තක දාලා මේ තැන ඇතිත් එක මට සරණ පාවාගෙන ඉන්න නම් කොච්චර හොඳ කියයිද අදහස් කරා. මොකද කරන්නේ? ඇහුවා අවිවාහකද විවාහකද? අවිවාහකයි. ඉතින් මාත් එක්ක විවාහ වෙන්න කැමතිද? බොහොම කැමැත්ත ප්‍රකාශ කළා. විදාර හිතාගත්ත වැඩේ හරියන්නේ අර මනස යන දිහා ගියා. විෂ්ණු මායාවල් වලට වැඩිය මට හොඳයි මේ කාන්තාවත් එක්කලා මේ කසා විවාහ කරගෙන ඉන්න එක කියලා. හැංගිලා හිටන් අර ගිටේලා දෙන්න එකතු වෙලා හිටියා. ඔහොම ඉඳ දරුවේ දෙන්නෙකුත් හැදුනා. ඔහොම ඉඳලා මොකද කරන්නේ? අර ගෑනු කෙනා බයින්න පටන් ගත්තා. නිතරම බයින්න රොස්පරස් වචන කියනවා. අනේ මං වායි කාලකන්ණී මේ ලස්සනට වහල්ලා හිටන් මේ ගෑණි පස්සේ ඇවිදලා මට වෙච්ච දුක් කරදර ඒක ඇති. මං ආයේ කාරණේ මොකද කළේ? විෂ්ණු මායාව හොයා ගන්න බලන්න ඒකත් නැතුව ගියා. ඔහොම කියලා යනකොට මොකද කරන්නේ? මං ආයේ මේ පාර දිගෙන ගියා පහු. යනකොට අර පුද්ගලයා ආයෙත් හම්බ වුණා. හම්බ වෙලා දැන් ඉතින් මොකද ආවේ නැත්තේ? මම විෂ්ණු මායාව පෙන්වන්නේ නේ ආවේ. අනේ මට විෂ්ණු මායාව පෙන්වන්නකෝ. මගේ වරදා කඩු පාඩුවක් උනේ. දැන් යන්නකෝ ආපහු. ආපහු හැදිරම ආපහු යන්න. දැන් ඉතින් ඔක තමන්ට තේරෙයි. ඒ වාරම ගදන්නේ අර මනුස්සයා අර ආපු හැටියට ආපුහම පේනවා ගිනි ගොලක් බැඳලා දිනා. ගිනි ගොලේ ඇදුනේ යෝගියෙක් ඉන්නවා. ආ මමනේ අර ගිනි ගොලේ අස්සේ අර යෝගිය කියලා හිටියේ ගිනි ගොඩ වටේට ගහගෙන. අර ඉතින් යන්න ඇඟ ඇතුළට යන්න ගිහිල්ලා ඒකට අර උපදේශක් දුන්නා. අර විෂ්ණු මායාව පේනාලා ගිය කෙනා ආවිදිල්ල හිටා. එයා ඇඟට ආවා. වල්නකොට ධාරිය බුරු දාගෙන ඇස්සල්ලා වල්නකොට මේ ෆෑ දෙකක් තුනක් භාවනාවක ඉඳලා තියෙනවා. භාවනාව හිටව අවස්ථාවක දැක්ක හීනයක් හා සමාන දර්ශනයක්. අවුරුදු ගානක සිද්ධියක් හැටියට දැක්කේ. ඔන්න ඕක තමයි විෂ්ණු මායා කියන්නේ. ගිනි ගොඩවල් ගහවල වේරෙන්න බෑ කියට හරිය අතුරු දහන් වුණා. දැන් මේ කතාව තියෙන්නේ ගිනි ගොඩවල් ගහලා බාහිර ලෝකයේ ගිනි වලින් නෙමෙයි වේරෙන්න. ඕකට ප්‍රඥාවෙන් ගින්නක් අවුලවන්න ඕනේ. රාග අඳුර නිවා දමන්න. නිකම් මේ භෞතික ලෝකයේ ගිනි ගොඩවල් ගහුවට ඔය කියන දෘෂ්ටියෙන් බේරෙන්න බෑ. එයා මොකද්ද මේ විෂ්ණු මායා කිව්වේ? කාමයට ඇදලා දමනවා කාම මායාවල් වලින්. ඒවටයි විෂ්ණු මායා කියන්නේ. දැන් හතර පැහැදිලිව පේනවා මේ විෂ්ණු කියන්නේ කවුද? තනිකර කාමයට ඇදලා දමන කාම භෝගී දෙවියෙකුට ඔය නම කියන්නේ. එන කාමිය අග්‍රහ කරලා කාම භෝගීත්වයට ප්‍රධාන තැන දුන්නේ කවුද? මාරයා. මාරදීව පුත්‍රයා තමයි ඒ පැතර නැඹුරු කරන්නේ. ධ්‍යාන මාර්ගඵල දෙකම වහනවා. ඒ ස්වභාවය ඕකයි. ඉතින් අපි දන්නේ නැහැ කොයි එකලා දින්නේ කියලා. මම දන්නෙත් නැහැ. අර ඇතුලේ මේ රූපියක් හදලා තියාගෙන කොයි එකලාද කියලා. උපුල්වන් කියන එක නනම් බෞද්ධයි. උත්පලවන් කියන එක නනම් බෞද්ධ අතර පිහිට වෙන කෙනෙක්. ඒ නනම් බෞද්ධත්වයට හා සම්බන්ධ වෙලා ගෞරවයෙන් ඉන්න කෙනෙක් නිසා උපුල්වන් දෙවියෝ කියන එක නනම්. වෙන්හූ කියන්නේ බුදුරන් වහන්සේ හැම වෙලා වනහලා ඒ තත්ත්වයට පත් වෙන කෙනෙක්. ඒ දෙනක් නන් දෙක විෂ්ණු සහ ඔය කියන දෙන්න පටලවා ගත්තොත් ලොකු අමාරුවක වැටෙනවා. ඒකයි රාවණ රාම විෂ්ණු ආදී වශයෙන් නම් වලට අර නම් පටලවන්න බෑ. ඔක ලොකු වෙනස. ඉතින් විෂ්ණු රාම කියන නම් මෙහාට ආවේ අන්න අර කියන මේ සිව ආගමේ බලපෑම. හින්දු ධර්මයේ බලපෑම සම්බන්ධ වුණා. හින්දු වලට වැඩිය සිව. ඒකයි කාරණිය. ඉතින් මේවා ඉතින් අපිට මොකටද මේගොල්ලෝ? බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණ බලං ධම්මෝමේ සරණ බලං සංඝෝමේ සරණ බලං කියලා කටයුතු කරගන්නේ සියල්ලට හේතුකාරකින සියල්ල ලබන්න පුළුවන් හේතු වාසනා තියෙන ත්‍රිවිධ රත්නයේ පැත්තකින් තියලා මේ දෙවිවරු පස්සේ යන්නේ මොකටද? දෙවියන්ටත් යහපතක් කරගන්න පුණ්‍යානුමෝදනාවක් කරනවා බෞද්ධයෝ විසින්. ඉතින් ඒටිය කරපුවාම ඇතිනේ. ඉතින් ඕක බෞද්ධත්වයේ තේරුම් ගන්න බැරි අය නම් ඉතින් ඔය පස්සේ කියන්නේ අපි පා කියන්නේ නැහැ. උඩට වඩා උඩට එන්න පුළුවන් බෞද්ධය මොකටද? ඒගොල්ලන්ට පිහිට වෙනවා මිසක් ඒ පස්සේ පිට හොය යන්න දෙයක් නැහැ නේ. ඒතකොට යහපත අය දැක්කහම පිට වෙන එක ඊගාගේ සිරිතක් වෙනවා. යහපත අය ඉන්නවනේ. පිට උනා හරි නැතා හරි සාසනේ පිට දෙවෙනි කරන්න බෑ කාටවත්. සාසනේ පිට බිදාරින්නත් බෑ. ඉතින් සාසනික ගුණේට පළවෙනි තැන තියලා ඒ තුල ඉඳ බලන්නකෝ. ඒතකොට මේ ප්‍රශ්න එකක්වත් නැහැ. දැන් මේ කොච්චර කාලයක් වුණාද එක කොයි දෙයියන්ට පානක් තියා තියෙන කොතනකවා. එහෙම එකක් නෑ. දෙවියෝ තරහදී අපි ඒක කළා නෑනේ. වැඳගෙන පුදාගෙන ඉලා පුණ්‍ය අනුමෝදලා ඉලා යනවා. ඉතින් අපි මේ අදහන්නේ නෑ දෙවියන්නේ දෙවියන්ගේ පිටා කියලා එහෙම එකක් කියන්නේ නෑ. තුන්රාගුණින් හේතුඵල ඇතුව යම්කිසි පිළිසරණ ලබා ගන්න ක්‍රමෙදියක් තියෙනවා නම් අපිත් ඒක ලබාගෙන සියලු සත්ත්වයන්ට යහපත වේවා කියන මෙත්තා සාගර හිතකින් පතුරවල යහපත පතුරවල කටයුතු කරන කාර්යද පාඩුවක් කියලා තියෙනවා. කාර්යද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ ධර්මයේ ධර්මානුකූලව දැනගත්තාම අපිට ඒ පසුපස යන්න දෙයක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියවලා ඉතින් අපිට මේ බුද්ධ සරණේ ওই සියල්ලම පූර්ණයි තියෙනවානේ. අඩුපාඩුවක් නැහැ. දෙවියන්ගේ දෙවියෝ බුදුරයන් වහන්සේ දේවාති දේව බ්‍රහ්මිය වදහන්න ඕනේ නැහැ. බ්‍රහ්මාදී බ්‍රහ්ම බුදුරයන් වහන්සේ බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම. ඉතින් සියලු දෙනින් පළවෙනි තෙන්නේ බුදුරයන් වහන්සේ. ඉතින් බුද්ධ කියන නාම මාත්‍රයේ වචනෙක තියෙන බලය අප්‍රමාණයි. විශ්වාසයක් නැති නිසා අපි දෙවෙනි වෙලා. මේ මොකද දෙවෙනි වෙන්නේ? මොකද කරන්නේ? අපි යථාර්ථයේ ඉන්නවා නම් යම්කිසි දේවතාවෙක් ඒ යථාර්ථයේ ඉන්න උත්තරීතර කරදරයක් වෙනවා නම් දේවතාව රත් වෙන්නේ. එතකොට කම්පා වෙනවා. Tamanටත් ඒ උදව්වක් කියලා පිනක් ලබා ගන්න හිතනවා. අපි කිය කිය ඉන්න දෙයක් නැහැ. අපි බලාපොරොත්තුවකුත් නැහැ. නමුත් ඒගොල්ලෝ ඒවා කරනවා. කරලා රැකවරණ කරනවා නම් කරන දේවතා රක්කාන්ති. ඒක එහෙමකක් තියෙනවා. හැබැයි දෙවියන්ගේ පිහිට බලාගෙන ගිහිල්ලාම එකක් නෙමෙයි ඒක. දෙවියෝ ගුණේ දකලා ඇවිදලා කරන එකක්. බෞද්ධ ගුණේ දකලා දේවතාව කරන එකක් දේවතා රක්කාන්ති කියන தත්ත්වය. අනේ දෙවියනේ මට පිළිසරණ වෙන්න කියෝ දේවතාවන්ගේ ගැතියෙක් වෙනවා. ඉන් ගැතියට හම්බෙන්නේ හිඟන්නට හම්බෙන්නේ සතිය. බලාපොරොත්තු වෙන්න ආව කෙනාට වැදලා බුදලා දෙන දානේ. ඒ වගේ දෙවියන්ගේ දෙවියෝ ගුණ දැකලා තමන් යහපතක් කරගන්නේ බලහත්කාරී බෞද්ධ ලෝකේ ඉන්නවනේ. ඒගොල්ලෝ අදහන්න යනකොට හිතනවා අනේ මෙච්චර දුරට මේ මෙච්චර යහපතක් කරගන්න අය අපි අදහන්න එනවා නම් මේගොල්ලන් ඉදිරි ගුණේ මොකද්ද? මුන් අපිට පල්ලෙහානේ යන්නේ යන. ඒක අවස්ථාවකදී අපේ දැන්ට අපවත් වේවදාල ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ කියන කතාවක් තියෙනවා. උන්වහන්සේගේම කතාවක්. විත්‍යක ආලෝකයක් වැටුණා. රාත්‍රී කාලේ උන්වහන්සේ සමවතක ඉන්න වෙලාව. එහෙම ක්‍රමවේදයක් තියෙනවා දේවතාව වෙන හැටිය. ඊ ආලෝකයෙන් පස්සේ එතන විත්‍ය බැලුවාම විත්‍ය නැහැ. විශාල කුහරයක් වගේ. ඔතනින් ආවා යම් කිසි දේවතාවක් පිළිසාව. එක්තරා ලක්ෂණ දේවතාවයෙක් ඉදී හරි හැලවැඩයි. මේ හාමුදුරන්ට මේක හරි බුදුමයි විදාර කොලයක් අරගෙන අර රූපේ වලවල අඳින්න හැටි වුණා. ඕක දැකලා ඉතින් අර දේවතාව පිටහතක යන්න ගියා. එක්කෙනෙක් ඔතෙන්ට ආවා. ඇයි බලව අර දේවතාව දැන් නැහැ රූපේ අඳ ගන්නවා. ඊට පස්සේ ආපිය කෙනා ගැහුවා. අර ආපිය කෙනා කෝ ඒ කවුද? එයා කිව්වා ඒ තමයි ශක්‍ර දේවේන්ද්‍ර. ඔබ වහන්සේගේ මිනිස් ලෝකේ මහා ගෝඩියක් ප්‍රසිද්ධ වෙනවා. ඒක හින්දා බලන් ආවේ. එනකොට ඔබ වහන්සේ එයාට ගැති වුණා. මට දැම්මෝ තේරුණා ඒ කියන එක නැහැ කියලා යන්න ගියා. ඉතින් එයා රූපය අඳින්න ලැහැත්ති වුණා. අර එයාගේ වැදලා බුදලා හිටන් බලක් අහගෙන යන්න. ඊට කලෙවෙන්නේ කී. වල්නකොට ගැතියෙක් වෙලා. ඉතින් මොනවද කරන්නේ? අන්න ඒක තමයි කියන්නේ කොච්චර ඉහළ දැනක හිටියත් බුදුදහම තුල ඉන්දිය යුතු ආකාරය උන්වහන්සේලා දන්නේ නැති නිසා මේ ප්‍රශ්නේ වෙලාදී. දෙවියන්ගෙන තපහසල වෙනවනේ. හැබැයි ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා දෙවියෝ කියන කට්ටියක් ඉන්නවා කියන එක මට කියන්න කතා කරන්න දෙයක් නැහැ. මම එහෙටම දැකලා තියෙනවා කියලා. ඉතින් එහෙම විශ්වාසයක් ඇති වුණා. හැබැයි දෙවියන්ට වඩා දෙවි වෙච්ච බුදුරන් වහන්සේ කිරි ගෞරවයෙන් නිතර එතන ඉන්නේ කියලා අඩුවක් ආවා. ඇතුන වෙනස්කම් වල හැටි. නමුත් උන්වහන්සේ ඒකේ වෙලෙ තේරුණේ නැහැ. නමුත් උන්වහන්සේ අර රූපය අඳින්න හදනකොට අපේක අතුරු දහන් වෙච්ච කිතරයි දන්නේ. ඉතින් මෙහෙම දේවල් තියෙනවා. ඒකයි කියන්නේ දෙවියන්ගේ පිහිට වතන්න ගියොත් දෙවියන්ගේ දෙවෙනි තැන. බෞද්ධත්වයේ තුල කටයුතු කළොත් දෙවියෝ නමස්කාර කරන ඇවිදilla අපිට පළවෙනි තැන දීලා බෞද්ධත්වය දැකලා කරන්න පුළුවන් උදව්වක් කරලා ඒ අය පිනක් ලබා ගන්නවා. ඒක දෙවියන්ගේ යහපත හේතු වෙනවා. ඉතින් ඒක මිනිසුන්ට තේරුම් ගන්න බෑ. දේව කියන නම ඇහෙනකොට වැඳගෙන ඉවරයි විවුරලා. ඉතින් මොකද කරන්නද? බෞද්ධත්වයට කොටිය තැනේ හැටි බෞද්ධත්වය තුල තමයි විශ්වාසය තරමයි තියෙන්නේ. ඒකයි කාරණේ තේරුම් අරගන්න ඕනේ. ඉතින් අපි දෙවියන්ට අදහන්න එක පැත්තකින් තියලා මේ බෞද්ධ වෙලා කටයුතු කරන්න ඉතින් ඉරිය කරපුවාම ඥානත් පහළ වෙයි. ඔක්කොම මාර්ගයත් පැහැදිලි, රැකවරණයත් හැදී, දෙවියන්ගේ ආරක්ෂාවත් තියෙනවා. ඒකත් ලැබි. ඒක ලැබුණා නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි සාසනය තුල ධර්මානුකූලව කටයුතු කරන එකයි තියෙන්නේ. ඒක එහෙම කරගන්න පුරුදු වෙන්න.